SBS Radio.
හොඳයි සිකුරාද දවසේ ගෙවිගෙන යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවේ තිස්සා බලන SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න අපි දැන් සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ක්‍රිකට් ලෝක කොසලානයට තවත් තියෙන්නේ මාස දෙකහමාරක් වෙන කෙටි කාලයක් පමණයි. නමුත් ශ්‍රී ලංකාව දිගින් දිගටම එක් දින ජාත්‍යන්තර තරගාවලි පරාජයට පත්වන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. ඒ අතරතුරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වල තවත් අර්බුද රාශියක් මතුවෙමින් පවතිනවා. පෑයෙන් පෑය මේ අර්බුද උත්සන්න වෙන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. විශේෂයෙන්ම ඊයේ දවසේ හවස් භාගයේ වන විට තවත් ප්‍රවෘත්ති කිහිපයක්ම වාර්තා වුණා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂයෙන්ම මේ එක්දින කණ්ඩායම සම්බන්ධයෙන්. අපි ඒ පිළිබඳව තවත් දවසේදී විශේෂ අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් සුපුරුදු හිතවත ඇවිල්ලා ඉන්න ශ්‍රී ලංකාවේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයබෝවන් සුබදාසනක් රංගන.
අයබෝවන් මදුරේ සුබදාසන.
හොඳයි, අපි අපේ කතාබහ පටන් ගමු. රංගන, පසුගිය දා නිමාවට පත්වෙච්ච ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති හතරවෙනි එක්දින තරගයෙන් පිටපිට හතරවන තරගයත් ශ්‍රී ලංකාව අන්ත පරාජයට පත් වුණා. හිතාගන්නට පහ ශ්‍රී ලංකාවේ මේ තරග රටාව මොන ඉසව්වටද යන්නේ කියලා අපි ඒ පිළිබඳව සාරාංශයක් ඉදිරිපත් කරමින් අද දවසේදී අපේ කතාබහ ආරම්භ කරමු.
මදුර, මම හිතන්නේ එක්දින ජාත්‍යන්තර තරගයක් ජය ගන්නවා නම් අවම වශයෙන් ශ්‍රී ලංකාව පන්දුවාර 50ක් තුර හෝ නොදැවි පන්දුවට පහර දීමේ හැකියාව ලබා ගත යුතුයි. අප බැලුවොත් නිමාවට පත් වූ කිසිදු තරගයක මෑත කාලයේ ශ්‍රී ලංකාව සමත් වී නැහැ නියමිත පන්දුවාර 50 තුල පන්දුවට පහර දෙන්නට. ඒ වගේම ප්‍රධානතම හේතුව තමයි මේ තරගයේ පරාජයට පත්වන්නටත් කණ්ඩායමේ එකමුතුකම දක්නට නොලැබීම. තිසර පෙරේරා සහ ලසිත් මාලිංග එකම කණ්ඩායමක සිටිනවා නම් පිටිය මැදට තම පෞද්ගලික විරසක භාවය නොගෙනා යුතුයි, නැතිනම් එක් අයෙක් ඉවත් කළ යුතුමයි, නැතිනම් මේ දෙදෙනාගේ විරසක භාවය සමස්ත කණ්ඩායමේම එකමුතු බවට දැඩි බලපෑමක් එල්ල කරන බවත් සඳහන් කරන්නට ඕනේ. මෙන්න මේ සියලු කරුණු කාරණා නිසාවෙන් තමයි පළමුවෙන් පන්දුවට පහර දීමෙන් පසුවත් ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දුවාර 39 සීමාව ඉක්මවා යන්න ලකුණු 189ක් තුළ ඔවුන් සියල්ලන්ම දැවි ගියා. ඒ අනුව තමයි දකුණු අප්‍රිකාව කිසිදු අපහසුතාවයකින් තොරව හඩලු 4ක් පමණක් දැවි පන්දුවාර 33ක් තුළ එම ඉලක්කය පසු කර යමින් මේ වන විට 4.0ක් ලෙස එක්දින තරගාවලියේ ජයග්‍රහණය කරමින් සිටින්නේ. හෙට දිනේදී අවසන් එක්දින තරගයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මා මීට පෙරත් පැවසූ ආකාරයට මදුර අඛිල දාංජය දැන් පෙර පරිදි පන්දු යැවීමේ රිද්මය ලබාගෙන නැහැ. ඒ සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එනිසා ඉතාමත්ම ඉක්මනින් වෙනත් දඟ පන්දු යවන්නෙකු ශ්‍රී ලංකාව සොයාගත යුතුයි. ඒ වගේම පන්දු රැකීම පැත්තෙන් ගත්තොත් ලෝකයේ සිටින හොඳම පන්දු රැකීමේ පුහුණුකරුවා ශ්‍රී ලංකාව සතුයි. තව මූලික වරදවල් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමකින් සිදුවන්නේ. කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ඔපචුනිටි ගැන කියන නායක ලසිත් මාලිංග තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැති බවත් සඳහන් කරන්නට ඕනේ. ඔහු කඩලු අතර දිව යන ආකාරය දන්නේ නැහැ. දුවද්දී දැවි යාමක් ලබා ගන්න ආකාරය දන්නේ නැහැ. අප දුටු ක්‍රීඩා ලෝලී ඉතාමත්ම උපහාසාත්මකව මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු අතර දිව යන ආකාරය දෙස බලා සිටින ආකාරය තරගයේ විස්තර විචාරකින් පවා සඳහන් කර සිටියා. ලසිත් මාලිංගගේ දුවද්දී දැවි යාම තමන් එතෙක් මෙතෙක් සිටු දුර්වලම දුවද්දී දැවි යාම බව. එනෝ තමයි ලසිත් මාලිංග තමන් අවසන් වතාවට සහභාගී වූ එක්දින ජාත්‍යන්තර තරග විශ්වම මේ වන විට පරාජයට පත් වී තිබෙනවා. එය එසේ මෙසේ සංඛ්‍යාවක් නොවන බවත් සඳහන් කරන්නට ඕනේ. නිරෝෂන් වික්‍රම්ල සිගුවර එක්දින තරගෙන් විවේක් දන්වා තිබුණා. නමුත් ඔහුට අවස්ථාවක් දෙනවාද, නැතිනම් සදීර සමරවික්‍රම වැනි ක්‍රීඩකයෙකුට අවස්ථාවක් ලබා දෙනවාද කියලා තීරණ කමිටුව ඉතාමත්ම ඉක්මනින් තීරණය කළ යුතු වෙනවා. ඒ වගේම ආරම්භක පිටිකරු ස්ථානයේ අත්දහ බැලු අවිෂ්ක ප්‍රනාන්දුත් අනවශ්‍ය පහරවල් එල්ල කරමින් දැවි යන ආකාරයක් දක්නට ලැබෙනවා. උපුල් තරංග පිළිබඳව නම් සඳහන් කරන්නට හැකියාවක් නෑ මදුර. මං හිතන්නේ ඔහු පසුගිය වසර 14ක කාලයේ පුරාවටම සිදු කළ වරදවල් තවමත් ඒ ආකාරයෙන්ම සිදු කරන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව ඔහුගේ ස්ථානය තවමත් නිශ්චිත නැති බවක් සඳහන් කරන්නට ඕනේ. ලෝක කුසලාන අවසන් 15 වෙනි අතරට මේ සියලු කරුණු ඒ ආකාරයේ සිදුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම නිසි පරිදි සිව්වන ක්‍රිකට් තරගයට පෙර පුහුණුවීම් සඳහා පැමිණියේ නැති බවක් අපට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙනවා. මේ සියලු කරුණු කාරණා නිසාවෙන් තමයි අවසාන වශයෙන් මේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම දියාරු ලෙස ජාත්‍යන්තරයේ හමුවේ පරාජයට පත්වන්නේ. මේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලද එකම ධනාත්මක දේ තමයි ඉසුරු උදාන අවසන් තරගයේදී ක්‍රීඩා කළ ආකාරය. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව නියත වශයෙන්ම මේ ලොකු උස්ලාන තරංගාවලියේදී ඔහුට හිමිවන බව නම් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව තමයි මේ තරංගාවලියත් ශ්‍රී ලංකාව මේ වන විට පරාජයට පත් වී තිබෙන්නේ. ලෝක කුසලාන තරංගාවලියට පෙර තවත් තරඟ තුනක් පමණයි ඉතිරිව තිබෙන්නේ. ආශ්චර්යයක් කරන්නට බෑමදුර දින 77ක කාලයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. ශ්‍රී ලංකාවට තරඟ 9කට මුහුණ දීමට සිදුවනවා මූලික වටේදී. ඒ අනුව සඳහන් කරන්නට ඕනේ අප මුහුණ දීමට සිටිනා වූ අනෙක් කණ්ඩායම් මේ වන විට ඉතාමත්ම සොඳ සූදානමකින් සිටිනවා. වාර්තා වන ආකාරයට ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පවා ඉතාමත්ම ඉහළ සූදානමකින් සිටිනවා. වසල් ආරල් පසුගියදා තරගයේ අතරතුර සඳහන් කර සිටියා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් අවම වශයෙන් තමන්ගේ හැකියාවෙන් සහ කැපවීමෙන් 60%ක් ලබා දෙනවා නම් පිටිය තුළදී මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව. ඒ අනුව මදුර සඳහන් කරන්නට ඕනේ අවසාන වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් රසක් මේ වන විට ආබාධවලට ලක් වී තිබෙනවා. ශාරීරික යෝග්‍යතාව ඉතාමත්ම පහළ මට්ටමකයි තිබෙන්නේ. ඒ වගේම තවමත් නිශ්චිත ආරම්භක පිටිකරු යුගලයක් ශ්‍රී ලංකාවට නැහැ. සිර දඟ පන්දුයවන්නෙකු තවමත් ශ්‍රී ලංකාවට නැහැ. අවසාන වශයෙන් නිශ්චිත පුහුණු කරුවෙකුත් ශ්‍රී ලංකාවට නැහැ. මෙන්න මේ කරුණු සියල්ල තිබියදී තමයි තවත් දින 77කින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියට පිවිසීමට සිදුව තිබෙන්නේ. අපි බලමු එහිදී සිදුවන්නේ කුමක්ද කියා.
හොඳයි, අපි නැවතත් කතා බහ කරන්න ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳවයි. ඊයේ පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු 20-20 තරගාවලිය සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතය එළි දැක්වුවා. අපි ඒ පිළිබඳව කතා බහ කරන්න කැමති රංගන.
මදුර මේ සඳහා 16 දෙනෙකුගේ සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ලකිත් මාලිංග තමයි නායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. උපනායකයා ලෙස නැවත වතාවක් නිරෝෂන් ඩික්වැල්ලට අවස්ථාව හිමි තිබෙනවා. මෙම කණ්ඩායමට අවිෂ්ක ප්‍රනාන්දු නම් කර තිබෙනවා. කෙසේ වෙතත් සදීර සමර වික්‍රම නම් කිරීම නම් ඉතාමත්ම යහපත් කාරණාවක් ලෙස දැක්වීමට හැකියාව තිබෙනවා. කුසල් මෙන්ඩිස් සිටිනවා. ඇන්ජලෝ පෙරේරා, ධනංජය සිල්වා, හමිදු මෙන්ඩිස්, ප්‍රියාමාල් පෙරේරා, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්‍රි වෙන්ඩසේ සමගින් ලක්ෂාන් සඳකයන් මේ කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. දසුන් ශානක මේ කණ්ඩායමට නම් කරාවි කියා බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණා. ඒ වගේම අසේල ගුණරත්නටත් අවස්ථාවක් ලබා දීමට හැකියාව තිබුණා. නමුත් මේ දෙදෙනාව මේ 20-20 සංචිතයෙන් අමතක කර තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. අවිෂ්ක ප්‍රනාන්දු, ප්‍රියාමාල් පෙරේරා සහ ඇන්ජලෝ පෙරේරාට අවස්ථාවක් ලබා දීමත් යම් ආකාරයක ප්‍රශ්නකාරී සිදුවීමක් බවත් සඳහන් කරන්නට ඕනේ. තවදුරටත් ලක්ෂාන් සඳකයන්ට අවස්ථාව ලබා දීම නම් අනුමත කරන්නට බෑ. අවම වශයෙන් මේ 16 දෙනාගේ අතරට හෝ ඊට වඩා අවස්ථාව ලබා දිය හැකි නවක ක්‍රීඩකින් රැසක් සිටිනවා. නමුත් මේ සියලු දේ මගහැර දමමින් තේරීම් කමිටුව කුමන ප්‍රතිපත්තියක් මත සිටින්ින් මේ ආකාරයෙන් කණ්ඩායම නම් කරනවාද කියන කාරණාව තමයි තවමත් අපට පැහැදිලි වන්නේ නැත්තේ. කෙසේ වෙතත් දෙරට අතර 20-20 තරගාවලිය එළබෙන 19 දා ආරම්භ වනවා. දෙවන තරගයේ 22 සහ තුන්වන තරගයේ 24 පැවැත්වීමට නියමිතයි. ඉන්පසුව තමයි මේ දකුණු අප්‍රිකානු තරගාවලිය ශ්‍රී ලංකාව නිමාවට පත් කරන්නේ.
අපි දැන් කතා බහ කරන බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකාවේ එක්දින කණ්ඩායමේ නායකත්වය පිළිබඳව අපි පසුගිය සතියේදී මේ පිළිබඳව පුංචි ඉඟියක් ලබා දුන්නා. ඔබට මතක ඇති විශේෂයෙන්ම දිමුත් කරුණාරත්නව ශ්‍රී ලංකාවේ නායකයා බවට පත් කිරීමට ඉඩ තිබෙනවාද කියන කාරණාව. මොකද ලසිත් මාලිංගගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වයක් මේ වෙනකොට ඇති තිබෙනවා. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය නැවතත් දිනේෂ් චන්දිමාට ලබා දීමට යන ආකාරයත් අපිට අහන්නට දකින්නට ලැබුණා. රංගන, අපි මේ ශ්‍රී ලංකාවේ එක්දින කණ්ඩායමේ නායකත්ව අර්බුදය පිළිබඳව නැවතත් කතා බහ කරමු. අතරතුරේදී අපිට ආරංචියක් ආවා චන්දික හතුරුසිංහ පස්වන එක්දින තරගයෙන් පසුව දකුණු අප්‍රිකාවේ පස්වන එක්දින තරගයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කළා තියෙනවා කියලා අපි ඒ ගැන දැනගන්න කැමතියි.
මං කියන්නේ මදුර නායකත්වේ නම් වෙනසක් සිදු වෙ යුතුමයි. විමුක් කරුණාරත්නට එම අවස්ථාව හිමි වීමට බොහෝ ඉඩ තිබෙන බව තමයි මේ වන විට නිල නොලස් මාර්ගෝත්සේ අපට දැනගන්නට ලැබෙන්නේ. ඒ ඉතාමත්ම හොඳ තීරණයක් බවත් සඳහන් කරන්නට ඕනේ. මට මදුර පසුගියදා පෞද්ගලිකවම අවස්ථාව ලැබුණා මේ දකුණු අප්‍රිකානු ජයග්‍රාහි ටෙස්ට් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ක්‍රිකේකු හමුවන්නට. ඔහු එහිදී සඳහන් කර සිටියා දිමුත් කරුණාරත්න ඉතාමත්ම හොඳින් කණ්ඩායමේ සාමූහිකත්වයේ ගොඩනැගූ බව, ඒ වගේම ඩ්‍රෙසිං රූම් එක තුළ විශ්වාසයේ ගොඩනැගීමට ඔහු සමත් වූ බව. මෙන්න මේ ක්‍රිකේකින්ගේ විශ්වාසයේ ගොඩනැගීමට යම් නායකයෙක් සමත් වනවා නම් ඔහුට හැකියාව තිබෙනවා පිටිය තුළදී ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වන්නට. මේ නිසාවෙන් වන්නට ඕනේ දිමුත් කරුණාරත්න කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙන්නේ. මීට මාස 2-3කට කලින් තමයි තේරීම් කමිටුව අවධානය යොමු කළේ දිමුත් කරුණාරත්න කෙරේ. ඒ අනුව තමයි ඒ විශ්වාසය තහවුරු කරමින් ඔහුට බොහෝ විට මේ අවස්ථාව හිමිවීමට ඉඩ තිබෙන්නේ. එවගේම සඳහන් කරන්නට ඕනේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකාර විදුදු සිල්වා සඳහන් කර සිටියා විමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා ලෙස සහභාගී වනවා නම් ඊට අමතරව ඇන්ජලෝ මැතිස් සහ දිනේ චන්දිමාල් මේ කණ්ඩායමට එකතු වෙනවා නම් ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට සහභාගී කරවීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බව එවගේම යම් ආකාරයකින් පිටිය මැදදී සහ ඉන් පිටතදී යම් හැදියාවක් තිබෙන පුද්ගලයෙකු නායකත්වයට පත් කළ යුතු බවක් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව විමුත් කරුණාරත්නගේ තේරීම ඉතාමත්ම හොඳ තේරීමක් බව මේ අවස්ථාවේදී අපට සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. පුහුණුකරුවාගේ කාරණාව සම්බන්ධයෙන් සඳහන් කළොත් මදුර දකුණු අප්‍රිකාව එක්දින තරගාවලියට පෙර පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කළා ලෝක කුසලාන තරගාවලියට ඉංගියක් ලබා දෙනවා කියලා. මේ තරගාවලිය තුළින් මම හිතන්නේ එම ඉංගිය ලැබුණා ඔහුගේ තනතුරක් මේ වන විට අහිමි වී තිබෙනවා. බොහෝ විට මේ තරගාවලියෙන් පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉවත් වීමට නියමිතව තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. ඒ අනුව පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරන ස්ටීව් වික්සන් යටතේ මේ විශ්වයිස තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වනවා. ඉන් අනතුරුවත් ලෝක කුසලාන තරගාවලියටත් බොහෝ දුරට ඔහුගේ පුහුණුකාර ධුරය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වීමට ඉඩ තිබෙන බව තමයි වාර්තා වන්නේ. ඒ වගේම ජෙරි වවුටස් තමයි මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවා ලෙස කටයුතු කරන්නේ. ඔහුවත් අදාළ තනතුරෙන් ඉවත් කිරීමට නියමිතයි. බොහෝ විට වාර්තා වන ආකාරයට තේරීම් කමිටු සභාපති අසන්ත ආදමෙල් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවා ලෙසත් කටයුතු කිරීමට ඉඩ තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව මදුර ප්‍රධාන පුහුණුකරු ලෙස චම්බික හතුරුසිංහ මහතා එක්වරම අදාළ තනතුරෙන් ඉවත් කිරීමට යම් බාධාවක් තිබෙනවා. ඒ තමයි ඔහු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වී තිබෙන ගිවිසුම. මෙන්න මේ ගිවිසුමට අනුව 2020 වසරට පෙර ඔහුව ඉවත් කරනවා නම් ඒ සඳහා අතිවිශාල වන්දි මුදලක් ගෙවීමට සිදුවනවා. මෙන්න මේ නීතිමය කරුණු කාරණා පැහැදිලි කරගනිමින් තමයි මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටින්නේ. ඔහු අදාළ ධුරයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරඟ 49කට සහභාගී වුණා. ෆ්‍රැග් ග්‍රහණය කර තිබෙන්නේ 16ක් පමණයි. ඒ වගේම ඔහුගේ හැසිරීම සහ ක්‍රියාකලාපය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තමන්ගේ නොසතුට පළ කර තිබෙනවා. මෙන්න මේ කරුණ නිසාවෙන් තමයි ඔහුව නැවතත් ශ්‍රී ලංකාවට කැඳවා තිබෙන්නේ. සඳහන් කරන්නට ඕනේ පසුගිය දශකයක කාලය තුළ කිසිදු පුහුණුකරුවෙකු වසර දෙකක් එක දිගට ශ්‍රී ලංකා කණ්ඩායම භාරව කටයුතු කර නැහැ. 2011 වසරේ සිට ප්‍රධාන පුහුණුකරුවා නවදෙන කුමාරෝ වී තිබෙනවා. මෙන්න මේ තත්ත්වය යටතේ තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට දින 77ක් ඉතිරිව තිබියදී නවතම පුහුණුකරුවෙකු වෙත ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී තිබෙන්නේ. මේ අතරතුර මදුර සඳහන් කරන්නට ඕනේ මේ දකුණු අප්‍රිකානු තරගාවලිය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේදී අන්තර් කලාත් එක්ද තරගාවලියක් පැවැත්වෙනවා කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන්. මේ සඳහා සහභාගී වෙන සුදෙකින් අතරින් තමයි අවසාන ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීමට නියමිත වන්නේ. ඒ අනුව අප්‍රේල් මාසයේ 23 වනදා වන විට ඒ සංචිතය නම් කර ICCට ලබා දිය යුතු වෙනවා.
අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් මිදිලා මලල ක්‍රීඩාවටයි දැන් අවධානය යොමු කරන්නේ. හොංකොං හිදී අද දවසේදී ආරම්භ වනවා ආසියානු තරුණ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය. අපි ඒ පිළිබඳවයි දැන් අවධානය යොමු කරන්නේ. රංගන
මදුර තුන්වන වතාවට තමයි හොංකොං නුවරදී මේ ආකාරයෙන් ආසියානු යවුන් මලල සුදා තරගාවලිය පැවැත්වෙන්නේ. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු පසුගියදා සහභාගී වුණා. තරගාවලිය අද දිනේදී ආරම්භ වන්නේ ඉරිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඊට පෙර පැවැත්වුණු අවස්ථා දෙකේදී ශ්‍රී ලංකාව පදක්කම් 6ක් හිමි කරගන්නට සමත් වී තිබෙනවා. එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 4ක් සහ එක් ලෝකඩ පදක්කමක් ඒ අතර වනවා. යනුව මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ ගම්පහ තිරිකුරුස විද්‍යාලයෙන් මීටර 800 ඉසව්ව නියෝජනය කරන ශානිකා ලක්ෂානි ක්‍රීඩිකාවයි. ඇය මෙවර තරගාවලියේ පදක්කම් බලාපොරොත්තුවක් ලෙසත් සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. ඒවගේම සදීපා හෙන්ඩර්සන් ක්‍රීඩිකාව මෙවර ඒකල ඉසව් දෙකක් සඳහා තරගාවලිය නියෝජනය කරනවා. ඊට අමතරව තමයි ශ්‍රී ලංකා කාන්තා මීටර 100 සහය දිවිමේ කණ්ඩායම සහ පිරිමි මීටර 400 සහය දිවිමේ කණ්ඩායමත් මේ තරගාවලියට එක්වන්නේ. සමස්ත තරගාවලිය පුරාවටම ඉසව් 40ක් පැවැත්වීමට නියමිතයි.
හොඳයි, අතරතුරේදී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියා තවත් තරගාවලියක් සඳහා. අපි ඒ පිළිබඳවත් දැනගන්නට කැමතියි රංගන.
මදුර ඉන්දියාවේ සිට තමයි එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම කෙලින්ම තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ. ඉන්දියාවේදී නම් මුල් තරගාවලිය පරාජයට පත් වුණා. ශ්‍රී ලංකාව සමග තරගාවලිය හෙට දිනේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී එක්දින තරඟ තුනක් සහ 20x20 තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් පීසරා ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණා පුහුණු තරඟයක්. එම තරඟෙන් එංගලන්ත කණ්ඩායම සමත් වෙනවා. ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ලකුණු 153ක දෙවැන්ත ජයග්‍රහණයක් ඉදිරිපත් කර ගන්නට මෙම තරගාවලියේ එක්දින තරඟ තුන පැවැත්වෙන්නේ 2021 කාන්තාලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රේණිගත කිරීමේ තරඟ තුනක් ලෙසයි. එසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එම ප්‍රසාද ලකුණු සටහනේ තරඟ 12කට සහභාගී වී එක් තරඟයක් පමණයි ජයගෙන තිබෙන්නේ. එංගලන්ත කණ්ඩායම තරඟ 12කින් තරඟ 6ක් ජයගෙන තරඟ 6ක් පරාජයට පත් වී ශ්‍රී ලංකාවට වඩා ඉදිරියේ සිටිනවා. එනෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම අභියෝගාත්මක තරඟාවලියක් වනවාට කිසිදු සැකයක් නැහැ. මේ තරඟාවලිය චමර යටපත් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නේ.
අපි අවසාන වශයෙන් දවසේදී අවධානය යොමු කරන්නේ මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ගෝල් කොස්ට් නුවරදී පැවැත්වෙන ආසියානු පැසිෆික් පවර් ලිෆ්ටින් ශූරත තරගාවලිය පිළිබඳවයි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අනර්ග දස්කම් පාමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. අපි කැමති රංගනය පිළිබඳව අවසාන වශයෙන් දැනගන්නට.
ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ පවර් ලිෆ්ටින් තරග රටාවේ ශ්‍රී ලංකාව සමස්ත ශූරතාවක් හිමි කරගන්නට සමත් වී තිබෙන්නේ. මතුර ගෝල් කොස්ට් නුවරදී ඒ දක්ෂතාව දක්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාන්තා ඉසව්වෙන් පදක්කම් හතරක් වගේම පිරිමි ඉසව්වෙන් යටතේ ශ්‍රී ලංකාව මේ වන විට පදක්කම් හතක් හිමි කරගෙන තිබෙනවා. රන් පදක්කම් හයක් සමගින් විවෘත තරඟ රටාවේ ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් හිමි කර ගැනීමත් සමග තමයි සමස්ත තරඟාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට හිමි වුණේ. ඒ රන් පදක්කම් තුන හිමි කර ගන්නට රන්සිලු ජයතිලක ප්‍රදීප් කුමාර සමගින් ඉරාන් ප්‍රනාන්දු සමත් වුණා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මෙහිදී වයස අවුරුදු 50ට ඉහළ කාණ්ඩයේ රන් පදක්කම හිමි කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරුවා ලෙස කටයුතු කරන මෝතිලාල් ජයතිලකත් සමත් වුණා. ඊට අමතරව කනිෂ්ඨ අංශෙත් ශ්‍රී ලංකාව වන් පදක්කම් දෙකක් සහ එක් රිදී පදක්කමක් හිමි කරගත්තා. මෙම තරගාවලියේ තවත් තරග රටා දෙකක් හෙට දිනෙහිදී පැවැත්වීමටත් නියමිතයි. තරගාවලියේ අවසන් දිනය එළැඹෙන ඉරිදා තමයි ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවිගෙනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිතිත් සමග. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සිකුරාදා නැවතත් හමු වෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
sbs.com.au